ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
එහෙමනම් අපි දැන් සූදානම් වෙන්නේ අපේ සිකුරාදා දවසේ නිත්‍ය විශේෂාංගයක් වෙන ලෝවටා විශේෂාංගෙන් සමස්ත ලෝකයේ විවිධ රටවලින් මේ ගෙවිගෙන යන සතියේදී මොනවද වාර්තා වුණ වැදගත් තොරතුරු කියලා බලන්න. මේ සඳහා ශ්‍රී ලංකාවෙ සිට සුපුරුදු ලෙසින් අපත් සමග සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී අමල් ජයසිංහ මහතා. අපි එහෙමනම් වැඩි වෙලාවක් ගන්න නැතුව බලමු මේ ගෙවිගෙන යන සතිය තුළ ලෝකයේ විවිධ අතින් වාර්තා වුණු උණුසුම් තොරතුරු මොනවද කියලා අමල්ගෙම අයබෝන් අමල්.
අයබෝන් නිපුන.
හොඳයි, අපි අද අපේ කතාබහ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ මධ්‍යම අප්‍රිකාවේ තිබෙන ගැබොන් රාජ්‍යෙන් වාර්තා වෙන තොරතුරක් එක්ක. මේ ගැබොන් රාජ්‍යයේ වසර 55ක් පුරා පාලනය කරපු බොංගෝ පවුලේ සමාජිකයෙකු වෙන අලි බොංගෝ පහුගියදා පැවැතුන මැතිවරණයෙන් ජනාධිපති වශයෙන් තේරීපත් වුණා. මේත් එක්කම හමුදා කුමන්ත්‍රණයක් මගින් මෙරට බලය අත්පත් කර ගැනීමත් සිද්ධ වුණා. අනතුරුව පහුගිය බාදාදා මේ හමුදා නායකයා අන්තර්කාලීන ජනාධිපතිවරයා වශයෙන් පත්වීමකුත් සිද්ධ වුණා. අපි දන්නවාමල් පහුගිය වසර කිහිපය පුරාම මේ අප්‍රිකා රටවල් කිහිපයකම මේ ආකාරයට හමුදා කුමන්ත්‍රණ සිදුනා. ඉතින් මේ ගැබොන් රාජ්‍යයේ මේ වෙද්දි තියෙන තත්ත්වය මොකක්ද අමල්? අපි එතනින් අපේ කතාබහ අද පටන් ගමු.
නිපුන, ගැබොන් රාජ්‍ය ඔවුන් දැන් කළා තියෙන හමුදාව බලය අල්ලගත්තට පස්සේ හමුදා ප්‍රධානියා අන්තර්කාලීන ජනාධිපති හැටියට දැන් නම් කළා තියෙනවා. ඉතින් මේ හමුදා කුමන්ත්‍රණය සිද්ධ වෙන්නේ ගිය සතියේ ඇතිවෙච්ච ජනාධිපති මැතිවරණයට පසුයි. මේ මැතිවරණයේ ප්‍රතිඵල විපක්ෂයේ පිළිගැනීමට ප්‍රතික්ෂේප කළා. ඒ එක්කම හමුදාව මේ අවස්ථාවේදී කියා සිටියා රටේ ස්ථාවරතාවයක් ඇති කරන්නට, එහෙම නැත්නම් මේ දේශපාලන ස්ථාවරතාවය ඇති කිරීම සඳහා ඔවුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ බාරයට අරගෙන ඔවුන් දැන් හමුදා පාලනයක් ඇති කරනවා කියලා. ඉතින් මේ මැතිවරණය තියෙන අවස්ථාවේදී නිපුණ විශේෂයෙන්ම යුරෝපා සංගමයේ නිරීක්ෂකයන් මේ මැතිවරණය ගැන ඔවුන් ප්‍රකාශ කළ තියෙන සෑහීමකට පත් වෙන්න බෑ. රටේ ජනාධිපතිවරයාගේ පක්ෂය විසින් මේ මැතිවරණය දූෂිත මැතිවරණයක් හැටියට තමයි පැවැත්වුවේ කියලා. ඉතින් එවැනි වටපිටාවක තමයි මේ විදිහට ගැබොන් රාජ්‍යයේ හමුදාව පාලනය අතට ගන්න. ඉතින් මේක සමහරු සංසන්දනය කරනවා සති කිහිපයකට කලින් අසල්වාසී නිජර් කියන රාජ්‍යෙත් මේ විදිහටම හමුදා බලය අල්ලා ගත්තා. නමුත් මේක එක හා සමානද කියන ප්‍රශ්නය මතුවලා තියෙනවා. මේ වෙනකොට අපිටම ඉකෝවාස්, එහෙම නැත්නම් ඒ අප්‍රිකානු රටවල ඒ සංවිධානය නිජර් රාජ්‍යයේ තියෙන කුමන්ත්‍රණය අල්ලා දැකලා තියෙනවා. නමුත් මේ ගැබොන් රාජ්‍යයේ හමුදාව බලය අත්පත් කර ගැනීම ඒ ආකාරයෙන්ම ඔවුන් සලකන බවක් පේන නෑ. මොකද විශේෂයෙන්ම මේ බොංගෝ පවුල අවුරුදු 55ක් එක දිගට රට පාලනය කිරීමත් ඒ එක්කම 2009 බලය අතට ගත්ත අලි බොංගෝ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුලදී ඔහුට විරුද්ධව තියෙන දූෂණ චෝදනාවත් එක්කලා තමයි මේ විදිහට හමුදා බලය අතට අරගෙන තියෙන්නේ. ඉතින් රට ස්ථාවර කිරීම සම්බන්ධයෙන් අනිකුත් අසල්වාසී රටවලින් දැන් නොකුත් ඉල්ලීම් ඇවිල්ලා තියෙනවා. ඉතාමත්ම කෙටි කාලයක් තුළ නැවතත් සිවිල් පාලනයක් කරා යන්නටයි කියලා. නමුත් මේ වෙනකොට ගිටපු ජනාධිපතිවරයා හිරාඩස්, එහෙම නැත්නම් ඔහුව රඳවාගෙන ඉන්නවයි කියලා හමුදාව ප්‍රකාශන පත් කළා තියෙනවා. ඊට අමතරව හමුදාව දැන් සම්පූර්ණයෙන්ම සිවිල් රාජ්‍ය බලය තමන්ගේ අතට ගත්තයි කියලා ඔවුන් සඳහන් කළා තියෙනවා.
ඔවමල් දැන් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ඉම්රාන් ඛාන් බදාදා රිමාන්ඩ් භාරයට පත්වුණා. ඔහු රාජ්‍ය රහස් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් තමයි මේ ආකාරයෙන් රිමාන්ඩ් භාරයට පත්වීම සිද්ධ වෙන්නේ. කොහොම නමුත් පහුගිය මාසේ මුලදී හිටපු පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඉම්රාන් ඛාන්ට නියම කළ වසර 3ක සිරදඬුවම අත්හිටුවන පාකිස්තාන ඉහළ අධිකරණයකුත් පහුගියදා නැවත තීන්දුව කරා. ඉතින් අපි ඒ ගැනත් SBS සිංහල සේවයෙන් කතා බහ කරා. ඉතින් මේ ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් වෙන මේ නඩු කටයුතු ගැන මේ සතියේදී මොනවද වාර්තා වෙන්නේ?
ඔව්, ඇත්තම නිපුණ, ඉම්රාන් ඛාන්ට ලබා දීලා තිබුණු අවුරුදු 3ක සිරදඬුවම අත්හිටවන්නට පාකිස්තානයේ ඉහළ අධිකරණයක් තීන්දුවක් ලබා දීලා තිබුණා. ඉතින් බලාපොරොත්තුවක් තිබුණා මේ විදිහට ඔහුගේ සිරගත කිරීම අත්හිටවීමත් එක්කලා, ඒ කියන්නේ ඔහුට අත්හිටවීමේ සිරදඬුවමක් ලබා දීමත් එක්කලා ඔහුට ඇත්තටම සිරගෙදරින් එළියට එන්න අවස්ථාව, නිදහස් වෙන්න අවස්ථාව ලැබෙයි කියලා. නමුත් පාකිස්තාන බලධාරීන් කළේ ඔහුට විරුද්ධව තවත් වෙනත් චෝදනාවක් නැගුවා. මේ චෝදනාව තමයි ඔහු රාජ්‍ය රහස් අවභාවිතා කළා, ඒවා අන් අයට ලබා ගන්නට සලස්වයි කියලා ඔහුව නැවතත් රිමාන්ඩ් භාරයට පත් කළා තියෙනවා ඒ නඩුව සම්බන්ධයෙන්. ඒතර ඒ කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ ඉම්රාන් ඛාන්ට ඉහළ උසාවියකින් ඔහුගේ අවුරුදු තුනේ හිරදඬුවම අත්හිටෙව්වත් ඔහුට හිරෙන් එළියට එන්න බැහැ කියන එකයි. ඉතින් මෙතනදී ඉම්රාන් ඛාන්ගේ පාර්ශ්වයේ දිගින් දිගටම චෝදනා කළ කරනවා පාකිස්තානයේ බලධාරීන්ට, විශේෂයෙන් මේ ISI කියන හමුදා බුද්ධිංශ තමයි රට දැන් අතරම පාලනය කරන්න කියන චෝදනාව එල්ලවලා තියෙනවා. ඉතින් ඒ විදිහට හමුදා ඉහළ නිලධාරීන්ට ඉම්රාන් ඛාන්ගේ පක්ෂය චෝදනා කරනවා ඔහුව ඉදිරි මැතිවරණයට ඔහු සහභාගී වීම වැළැක්වීම සඳහා මේ විදිහට දිගින් දිගටම ඔහු හිර අඩස්සිය තබන්නට, මැතිවරණයට මුහුණ දීමේ අවස්ථාව වළක්වන්නට කටයුතු කරනවා කියන චෝදනාව. නමුත් ඉම්රාන් ඛාන් වෙනුවෙන් මේ අවස්ථාවේදී පෙනී සිටින නීතිඥවරු සඳහන් කළා තියෙනවා ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා තව ඉහළ අධිකරණයකට ගිහිල්ලා මේ ඔහු ඉම්රාන් ඛාන් නැවතත් රිමාන්ඩ් භාරයට පත් කරපු ඒ තීන්දුව වෙනස් කර ගැනීමට ඔවුන් ඉහළ උසාවියකට ඇපලක් ගොනු කරන්නට කටයුතු කරනවා කියලා සඳහන් කළා තියෙනවා.
ඔද අපි දැන් යන්නේ ඇමරිකාව පැත්තට. හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව වන නඩු විභාගය එළඹෙන වසරේ මාර්තු 4 වැනිදා පවත්වන්න විනිසුරුවරයෙකු දින නියම කළා මේ සතියේදී. ඉතින් හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් තමයි මේ නඩු විභාගය සිද්ධ වෙන්නේ. මේ නඩු විභාගය ඇමරිකානු ඉතිහාසයේ විශාලතම අපරාධ නඩු විභාගයක් වශයෙනුත් සැලකෙනවා. අපි මේ ගැන කතා කරමු.
නිපුණ, මෙතන විශේෂ කාරණාවක් වෙන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුට විරුද්ධව මේ විදිහට නඩු පවරලා, විශේෂයෙන්ම දඬන නීති සංග්‍රහය යටතේ, එහෙම නැත්නම් අපි කියන මේ ක්‍රිමිනල් වරදක් සම්බන්ධයෙන් ඔහුව උසාවියට ගෙන ඒම සම්බන්ධයෙන් දැන් ඇමරිකාවේ මේ උසාවිය දින තීන්දු කළා. මෙතනදී මාර්තු 4 ලබන අවුරුද්දේ මාර්තු 4 වෙනිදා ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් මේ නඩුව විභාගයකට ගැනීමට ඔවුන් දින තීන්දු කරගත්තා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිඥවරුන් දිගින් දිගටම ඉල්ලා හිටියා මේ නඩුව විභාගයට ගැනීම ප්‍රමාද කරන්නටයි කියලා. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කරනවා රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හැටියට නාම යෝජනා ලබා ගැනීමට. ඉතින් මේ ඇමරිකාවේ නාම යෝජනා ලබා දීම සිද්ධ වෙන්නේ පක්ෂ අභ්‍යන්තරයේ තියෙන මැතිවරණයකට පසුවයි. ඉතින් ඇමරිකාවේ හැම ප්‍රාන්තයකම මේ රිපබ්ලිකන් පක්ෂයේ මැතිවරණයකින් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට අපේක්ෂකත්වය ලබා ගන්නට හැකි වෙන්නේ. ඉතින් මේ අපේක්ෂකත්වය ලබා ගන්න ඒ ප්‍රාන්තවල තියෙන මැතිවරණවල තීරණාත්මක දවසකට සතියක් විතර තියා තමයි ඔහුගේ නඩුව කැඩවන්න තීන්දුව කළ තියෙන්නේ. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අවස්ථාවේදී චෝදනා කරනවා මේක දේශපාලන පරිගැනීමක්, ඔහුව ජනාධිපති මහා මැතිවරණයෙන් ඉවත් කිරීම සඳහා, එහෙම නැත්නම් ඔහු නැවත බලයට ඒමේ ඔහුට තියෙන අවස්ථාව වළක්වීම සඳහා ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ පාලන තන්ත්‍රයේ මේ විදිහට අධිකරණය අවභාවිතා කරනවා කියන චෝදනාව එල්ල කළා තියෙනවා. නමුත් මෙතන අධිකරණයේ වෙනුවෙන් කතා කරන නීතිකින් සඳහන් කළා තියෙන්නේ මේක ඇත්තටම ඓතිහාසික අවස්ථාවක්. මිට කලින් තවරම දාකවත් ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුට මේ විදිහට චෝදනා එල්ල කළා නැහැ. ඉතින් ඔහුට තියෙන චෝදනාව තමයි පසුගිය ජනාධිපතිවරණයේදී ඒ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරලා ඒ අවස්ථාවේදී අනිසි ලෙස ජනාධිපති බලය පාවිච්චි කරලා ඇමරිකම් ජනතාවගේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී ඓතිහ්‍ය වැළැක්වීම සඳහා ඔහු යම්කිසි කුමන්ත්‍රණයක් කළා, ඔහු උත්සාහයක් ගත්තා, ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ. නමුත් ඔහු මේ විදිහට ඇමරිකාවේ ඒ ඡන්ද ක්‍රමය ඒක කඩාකප්පල් කරන්න ගත්තා වූ පියවර සම්බන්ධයෙන් තමයි ඔහුට මේ විදිහට චෝදනා එල්ල කළ තියෙන්නේ. ඒ එක්කම ජෝර්ජියා ප්‍රාන්තයේ ඔහුට එල්ල කළ තියෙන චෝදනාව තමයි ඔහු ප්‍රතිඵලය වෙනස් කිරීම, මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීම සඳහා සක්‍රියව කටයුතු කළයි කියලා. ඒක ඉතාමත් බරපතල චෝදනාවක් හැටියට ඒ චෝදනාව ඔහුට විරුද්ධව ඒක ඔප්පු වුණොත් ඔහුට ඇත්තටම හිරදඬුවමක් නියමන තත්වයට මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් ලොකු උත්සාහයක් දෙනවා මේ අවස්ථාවේදී තමන්ට විරුද්ධව මේ ළඟලා තියෙන චෝදනා දේශපාලන පරිගැනීමක් කියලා. මේක ඇත්තරම ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ඔහුට වාසිදායක වෙන විදිහට, එහෙම නැත්නම් ඔහුට අනුකම්පාවක් ලබා ගන්න, රිපබ්ලිකන් පක්ෂයේ සමාජිකයන්ගෙන් අනුකම්පාවක් ලබා ගන්න කටයුත්තක් හැටියට ඒ පෙන්ඩුම් කරන්නට ඔහු උත්සාහ කරනවා. නමුත් මේක ඉතිහාසගත කාරණාවක් වෙනවා. ඇමරිකාවේ හිටපු රාජ්‍ය නායකයෙක් මේ විදිහට ප්‍රථම වතාවට අධිකරණයක් ඉදිරියට ගෙනීම සඳහා මේ දින වකවානු නියම කිරීම පමණක්ම ඒ කාරණාවම මේ වෙනකොට ඉතිහාසයට එකතු වෙච්ච කරුණක් බවට පත් වෙලා තියෙනවා.
ඇමරිකාවෙන් වාර්තා වෙන පුවතක් ගැන තමයි අපි දැන් අවධානය යොමු කරන්නේ. විදේශ රටවල රජයන් ඉලක්ක කරමින් ඇමරිකාව සිදු කරන ආධාර වැඩසටහනක් යටතේ වත්මන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය පළවෙනි වතාවට ඍජුවම සහ නොමිලේ තායිවානයට ඇමරිකානු හමුදා ආධාර අනුමත කිරීම සිදු කළා කියලා වාර්තා වෙනවා. චීනය මේ සම්බන්ධයෙන් විරුද්ධත්වයකුත් මේ වෙද්දි පළ කරනවා. ඉතින් මේ කරුණ කාරණා අතරේ මේ ගැන යම් මතභේදාත්මක තත්වයක් නේද අමල් මේ වෙද්දි උද්ගත වෙලා තියෙන්නේ? අවසාන වශයෙන් ගැන කතා කරමු.
ඔව් නිපුණ, ඇමරිකාව එහෙම නැත්නම් ඇමරිකාවේ යුද අවියායුධ තායිවානයට ලබා දීම අලුත් කාරණාවක් නෙමෙයි. තායිවානයට මහා පරිමාණයෙන් ඇමරිකාව ආයුධ විකුණලා තියෙනවා, විශාල සංඛ්‍යාවක්. කියන්නේ ආයුධ කිව්වහම මේ තුවක්කු මිසයිල් පමණක් නෙමෙයි, යුද ගුවන් යානා වගේ දේවල් ඇමරිකාව විශාල වශයෙන් විකුණලා තියෙනවා. මේ අවස්ථාවේදී ඔවුන් කරලා තියෙන ඊට වඩා වෙනස් දෙයක්, මෙතනදී ජෝ බයිඩන්ගේ පාලන තන්ත්‍රය ඔවුන් යෝජනා කරලා තියෙන්නේ තායිවානයට ඇමරිකානු යුද ආධාර නොමිලේ ලබා දෙන්නට. අනෙකුත් ස්වෛරී රාජ්‍යයන්ට ඇමරිකාව යුද ආධාර ලබා දෙන ක්‍රමවේදය අනුවම තායිවානයටත් ඩොලර් මිලියන 80ක යුද ආධාර ලබා දීමට තමයි යෝජනා කරලා තියෙන්නේ. ඉතින් මේක ප්‍රමාණය හැටියට ගත්තාම ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. මීට කලින් ඇමරිකාව තායිවානයට විකුණන අවියායුධත් එක්ක සංසන්දනය කරපුවාම ඉතාමත්ම සුළු ගනුදෙනුවක්. නමුත් මෙතන කියවෙන දේශපාලන පණිවිඩය ඉතාමත්ම බරපතල කාරණාවක් බවට පත් වෙලා තියෙනවා නිපුණ. දැන් මෙතනදී මේ විදිහට ඇමරිකාව තායිවානයට ආධාරයක් හැටියට යුද උපකරණ එහෙම නැත්නම් අවියායුධ ලබා දීම, මේක ඇත්තටම ව්‍යංගයෙන් තායිවානය වෙනමම ස්වෛරී රාජ්‍යයක් හැටියට පිළිගැනීම හා සමානයි කියන ඒ කාරණාවත් කීප දෙනෙක් මතු කරලා තියෙනවා. විශේෂයෙන්ම චීනය මේකට ප්‍රබලව විරුද්ධ වෙනවා කියන සඳහන් වෙනවා. නමුත් ඇමරිකාව උත්සාහ කරනවා ප්‍රකාශ කරන්නට ඔවුන් මේ ආකාරයෙන් යුද ආධාර තායිවානයට ලබා දුන්නට මේක කිසිම විදිහකින් තායිවානය ස්වෛරී රාජ්‍යයක් හැටියට පිළිගැනීමක් නෙමෙයි කියලා. නමුත් ඒ එහෙම කිව්වත් මේක ව්‍යංගයෙන් අද අදහස් වෙනවා අර අනිකුත් ස්වෛරී රාජ්‍යයන්ට ලබා දෙන ආකාරයෙන්ම තායිවානයට සැලකීම මේ අවස්ථාවේදී තායිවානයත් ඒ මට්ටමෙන් එහෙම නැත්නම් ස්වෛරී රාජ්‍යයක මට්ටමට ඔසවා තැබීමක් හැටියට බොහෝ දෙනෙක් දකිනවා. ඉතින් මෙතන තියෙන්නේ මේ ලබා දෙන මුදල එහෙම නැත්නම් ප්‍රමාණය නෙමෙයි, මේ ප්‍රතිපත්තියක් හැටියට මෙවැනි දෙයක් කිරීම ඇත්තටම චීනයට කරන විශාල බලපෑමක්. මේ වෙනකොට චීන ආශ්‍රිත කලාපයේ මුහුදු තීරේ විශේෂයෙන්ම ඉතාමත්ම තරඟකාරී තත්වයක් මතු වෙලා තියෙනවා. මොකද චීනයත් ඒ අසල්වාසී රටවල් ඒ ප්‍රදේශයේ අයිතිය පිළිබඳ එකිනෙකාට චෝදනා එල්ල කරගනිමින් ඉන්න අවස්ථාවකදී, සහ තායිවානය සහ චීනය අතර තියෙන සම්බන්ධතාවය, මොකද චීනය හැමතිස්සම කියනවා තායිවානය කියන්නේ චීනයේ කැඩී ගිය ප්‍රාන්තයක්, මේක චීන භූමියම හැටියට තමයි ඔවුන් සලකන්නේ. ඉතින් මේ කාරණාවේදී ඇමරිකාවේ මේ අලුතෙන් ගත්ත තීන්දුව අනුව මේක චීනයට කරන ලොකු බලපෑමක් හැටියට ඔවුන් හඳුන්වලා තියෙනවා. ඉතින් මේ ගනුදෙනු ඇත්තටම නිපුණ අවසානයේදී වොෂින්ටන් නුවර සෙනෙට් සභාවේ අනුමැතියට ලක් වෙන්නට ඕන. ඉතින් මෙතනදී ජෝ බයිඩන්ගේ පාලන තන්ත්‍රයට තනියෙන් මේක කරගන්නට බෑ. නමුත් රිපබ්ලිකන් පක්ෂයත් ඩෙමොක්‍රටික් පක්ෂ පාලක ඩෙමොක්‍රටික් පක්ෂයත් මේ පක්ෂ දෙකේම මන්ත්‍රීවරුන්ගේ ලොකු සහයක් තියෙනවා තායිවානය වෙනුවෙන්. ඉතින් ඒ නිසා මේ ජෝ බයිඩන් පාලන තන්ත්‍රය කරපු තායිවානයට යුදාධාර ලබා දීමේ ඒ යෝජනාව සම්මත වීමේ ඉඩකඩ බොහොමයක් වෙනවා. මොකද ඇමරිකාවේ ඒ කොංග්‍රස් සභාවේ බහුතරයක් මන්ත්‍රීවරු තායිවානයට සහය දැක්වීමත් ඒක චීනය සමග මේ ගනුදෙනුවේදී තායිවානයේ පැත්තේ හිට ගැනීමත් නිසා බොහෝ විට මේ කාරණාව සම්මත වෙන්නට ඉඩකඩ තියෙනවා.
ඔදයි සමස්ත ලෝකයේ විවිධ රටවලින් මේ ගෙවිගෙන යන සතියේදී වාර්තා වෙන තොරතුරු පිළිබඳව තමයි අපි අවධානයක් යොමු කරමින් සිටියේ. SBS සිංහල සේවයෙන් අපේ ලෝවට විශේෂංගෙන් මේ සඳහා ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් අපත් සමග සම්බන්ධුනේ ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි අමල් ජයසිංහ මහතා. ඔදයි අමල්, එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපත් සමග මේ සිකුරාදාත් සම්බන්ධ වෙලා මේ තොරතුරු අපිට ගෙනාවට. එහෙමනම් අපි ලබන සතියේත් හමු වෙමු. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් කුම.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.